හොඳයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි 14 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ දෙවන ධර්ම දේශනය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මඤ්ඤමානෝ භික්කවේ බද්ධෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 14 වෙනි දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගත්තේ සලායතන සංයුත්තයේ එන යව කලාපී සූත්‍රයෙන්. ඊ අපි මේ සූත්‍රයට යම්කිසි පිවිසීමක් කළා. එතෙන්දී විශේෂ උපමා දෙකක් අපි මුලින්ම මතක් කරගත්තා. එකක් තමයි අර හතරමං හන්දියේක දාලා තියෙන යවහාල් මිටියකට හය දිසාවකින් එන බොහොම ශක්තිමත් පුරුෂයෝ 6 දෙනෙක් ඇවිල්ලා ඒ කත්ලියකින් පහර දෙන පහර දීම. ඒ කියන්නේ ඒ පුරුෂයා කත්ලියක් අරන් ඇවිල්ලා, ඒ කියන්නේ හොඳට ශක්තිමත් තලන්න පුළුවන් අන්දමේ ඉස්සරහා පැත්ත හොඳට සමතලා වෙච්ච ලී අරන් ඇවිල්ලා ඒ කත්ලියකින් ගහනවා අර මැද්දේ තියෙන යවහාල් මිටියට. ඒ පහර දීම හරහා ඒ යවහාල් මිටිය සෑහෙන්න තැලිලා පොඩි වෙලා කුඩු වෙලා යනවා. ඊට පස්සේ තවත් එක්කෙනෙක් ඇවිල්ලා ඒ විදිහටම පහර දෙනවා. ඊට තවත් දුරට මේක හොඳට තැලිලා කුඩු වෙලා සුණු බවට පත් වෙනවා. කුඩු බවට පත් වෙනවා. මේ විදිහටම තුන්වෙනි කෙනෙක්, හතරවෙනි කෙනෙක්, පස්වෙනි කෙනෙක්, හයවෙනි කෙනෙක් ඇවිල්ලා හොඳට මේක තලනවා, පෙලනවා, ගහනවා. ඒ හරහා අර යවහාල් මිටිය සම්පූර්ණයෙන්ම කුඩු බවට සුණු බවට පත් වෙනවා. එතනින් නතර නොවි හත්වෙනි කෙනෙකුත් ඇවිල්ලා තවදුරටත් මේ විදිහටම තලනවා, ගහනවා, පොඩි කරනවා. ඒ හරහා සම්පූර්ණයෙන්ම අර යවහාල් මිටිය කුඩු බවටම පත් වෙනවා. ඉතින් මේ උපමාව භාගතුන් වහන්සේ ගෙනහැර පානවා මේ සාමාන්‍ය මිනිසෙක් ධර්මයේ ගැන නොදන්න, ධර්මයේ හැසිරෙන්නේ නැති, කල්යාණ මිත්‍ර ඇසුරක් නැති භාගතුන් වහන්සේගේ දහමෙහි එළඹ වාසය නොකරන, ප්‍රතිපදාවක නොයෙදෙන යම්කිසි මිනිසෙක් එහෙන් රූප දැකීම හරහා ඒ තුලින් සෑහෙන වෙහෙසකට, ඒ මනාපමනාපකම් පහළවීම හරහා, දැකපු රූප තුලින් මනාපමනාපකම් පහළවීම හරහා ලොකු වෙහෙසකට පත් වෙනවා. ඊළඟට කනෙන් සද්ද අහලා ඒ විදිහටම මනාපමනාපකම් පහළ වෙලා ඒ තුලනුත් ලොකු වෙහෙසකට පත් වෙනවා. ඒ වගේම නාසයෙන් විවිධ ගඳ සුවඳ ආග්‍රහණය කළා, එතනිනුත් මනාප අමනාපකම් පහළ වෙලා, ෘචි අෘචිකම් පහළ වෙලා, කැමැති අකමැතිකම් පහළ වෙලා, නැත්තම් ඇලීම් ගැටීම් ඇති වෙලා ඒ තුලිනුත් ලොකු වෙහෙසකටපත් වෙනවා. ඊළඟට දිවෙන් විවිධ රස බලලා ඒ තුලිනුත් මනාප අමනාපකම් ඇති කරගෙන එතනිනුත් ලොකු වෙහෙසකටපත් වෙනවා. කයින් විවිධ ස්පර්ශයන් ලැබමින් ඒවා කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, සැප වේදනා වෙන්න පුළුවන්, ඒ තුලිනුත් ලොකු වෙහෙසකටපත් වෙනවා. ඒ වගේම මනසටත් විවිධාකාර අරමුණු පැමිණෙනවා. ඒ පැමිණෙන අරමුණු වලින් සෑහෙන පීඩාවකටපත් වෙනවා. ඉතින් මෙතනින් අතර නොවි මේ හය ආකාර ඉන්ද්‍රයන්ට හය ආකාරයෙන් පිටතින් පැමිණෙන අරමුණු වලින් පීඩාවටපත් වීමෙන් නතර නොවි මේ මනුස්සයා අනාගතය ගැනත් කල්පනා කරනවා, ඊළඟ භවයක් ගැනත් කල්පනා කරනවා, පුනර්භවයක් ගැනත් හිතනවා. ඒ අනාගතය ගැන හිතන්න ගිහිල්ලා තවදුරටත් වික්ෂිප්ත භාවයට, පැටලිච්ච ස්වභාවයට, සන්ත්‍රාසයට, පීඩාවකට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ පෙන්වන මේ උපමාවේ අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ ඉඳුරන් හරහාත් අපි මනසින් තවදුරටත් කරන අනාගතය ගැන සිහිනමැවීම, සැලසුම් හැදීම් හරහාත් මනස ලොකු පීඩාවකට, වෙහෙසකට පත් වෙන බවයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දෙනවා අතිශය සියුම් උපමාවක්. ඒ තමයි අර වේපචිත්ති අසුරේන්ද්‍රයව බැඳලා තියෙන උපමාව. සුර අසුර සංග්‍රාමයේදී ඒ දෙවියන් ජයග්‍රහණය කරනවා, අසුරයන් පරාජය වෙනවා. අසුර නායකයා වෙච්ච වේපචිත්ති අසුරේන්ද්‍රයව පස්පොළකින් බැඳගෙන ශක්‍රදේවේන්ද්‍රයා ගාවට අරගෙන යනවා. දැන් වේපචිත්ති අසුරේන්ද්‍රයා බැරි වෙලාවත් හිතුවොත් දෙවියෝ ධාර්මිකයි, අසුරයෝ අධාර්මිකයි, මම දෙවියන් සමගම දිව්‍ය ලෝකේ නතර වෙනවා කියලා හිතුවොත් අන්න එයාට සියලු සැප සම්පත් සහිතව ඒ තියෙන සියලු බන්ධනයන්ගෙන් නිකුත් වෙලා මේ මිදිලා එයා දිව්‍ය ලෝකේ දිව්‍යශ්‍රී භුක්ති විඳින තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒක සාමාන්‍ය සිද්ධ වෙන්න විදිහක් නෑ. මොකද මේ දෙන්නෝ මේ වේපචිත්ති අසුරේන්ද්‍රය කියන්නේ දෙවියන් හා ප්‍රතිවිරුද්ධ කෙනෙක්, විරුද්ධවාදියෙක්. ඉතින් එයා කල්පනා කරොත් දෙවියෝ අධර්මිකයි අසුරයෝ ධර්මිකයි, මම දෙවියන්ගෙන් අත මිදිලා නිදහස් වෙලා අසුර ලෝකයටම යනවා කියලා හිතාගත්තොත්, හිතුවොත් ඒ මත අර බැම්ම තව තද වෙලා එයාට යන්න බැරි විදිහට එයාව ග්‍රහණයට ලක් වෙනවා, පීඩාවට ලක් වෙනවා. එතකොට භාගවතුන් වහන්සේ මේ උපමාව ගෙන හැරපාවින් දේශනා කරනවා. ඒ තරම් මේ බැම්ම හරිම සූක්ෂමයි. මේ කියන්නේ හිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් මත තමයි මේ බැම්මේ තීව්‍රතාවය නැත්නම් මේ බැම්මේ ප්‍රබලතාවය තීරණය වෙලා තියෙන්නේ. හිතේ පහළ වෙන්න සිතුවිල්ල එක පැත්තකට හැරුණොත් බැම්ම ලිහිල් වෙනවා, තවත් පැත්තකට හැරුණොත් බැම්ම තද වෙනවා. ඉතින් මෙහෙම කියලා භාගතුන් වහන්සේ කියනවා, ඊටත් වඩා බොහෝම සුකුමතරයි සූක්ෂමයි මේ මාර බැම්ම කියලා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ දෙන උපමාව අනුව. එතකොට මෙන්න මේ අපේ හිතේ දුවන මාර බැම්ම අපේ එහෙම නැත්තම් කියනවනම් අපි අහුවෙලා තියෙන අහුවිල්ල අතිශය සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. එහෙමනම් මේ බැමි සියල්ලෙන් නිදහස් වෙන්න අපේ මේ චින්තන රටාව සෑහෙන්න වෙනස් කරන්න අපිට සිද්ධ වෙවි. මොකද අපි හිතන රටාව අනුව සමහර වෙලාවට අපි අහුවෙන්න පුළුවන්, බැමි තද වෙන්න පුළුවන්, තව තව සසරට බැඳෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි වෙනත් ආකාරයෙන් සිටීම තුළින් ඒ බැමි ලිහිල් වෙන්න, සසරින් මිදෙන්න අපිට පුළුවන්. එහෙමනම් අපි මේ සිතන රටාව තුළ අපේ මේ සංසාර ගමනට ලොකු එක්කෝ සංසාර ගමනේ හිරවීමක්, එහෙම නැත්නම් සංසාරයෙන් මිදීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව විස්තර කරන භාගතුන් වහන්සේ ඊළඟට කියනවා මඤ්ඤණා සම්බන්ධයෙන්. ඊළඟට දේශනා කරපු මේ මඤ්ඤණා ගැන කියද්දී අපි ඊයේ මතක් කරගත්තා, කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම ඉන්නවා කියලා ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. නැත්නම් මම නැහැ කියලා හිතුවොත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. ඊළඟට මම අනාගතයේ ඉන්නවා කියලා හිතුවොත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. මම අනාගතයේ නැහැ කියලා හිතුවොත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. මම අනාගතයේ ලස්සන කෙනෙක් වෙනවා, රූපවන්තයෙක් වෙනවා, නැත්නම් මේ විරූපී කෙනෙක් වෙනවා, එහෙම හිතුවොත් ඒත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. ඒකත් හිතා ගැනීමක්, හැඟීමක් කියලා කියනවා. ඊළඟට අනාගතයේදී මම මේ තනතුරු ලබනවා, මේ තානාන්තර ලබනවා, මේ විභාග පාස් වෙනවා, මේ ආකාරයෙන් අනාගතයේ මුල් කරගෙන යම් සංඥාවක් පටලව ගත්තොත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. ඒ වගේම සංඥා නැති කෙනෙක් වෙනවා කියලා හිතාගත්තොත් ඒකත් මඤ්ඤණාවක් කියලා කියනවා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කෙනෙක් වෙනවා කියලා හිතාගත්තොත් ඒකත් මඤ්ඤණාවක් කියලා හිතනවා. එතකොට බැලුවාම කොහොමද අපි හිතන්නේ? කොහොම හිතුවොත්ද මේකෙන් ගැලවෙන්න පුළුවන්? දැන් බැලුවාම මොන ආකාරයෙන් හිතුවත් අහුවෙන අහුවිල්ලක් තමයි මේ අනුව අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් මේක තවදුරටත් හොඳින් විස්තර වෙනවා, විග්‍රහ වෙනවා මූලපරියාය සූත්‍රයේ. පජ්ජම නිකායේ එන මූලපරියාය සූත්‍රය බොහොම සවිස්තරව මේ මනස වැඩ කරන ආකාරය තවදුරටත් විග්‍රහ කරලා පෙන්නනවා. ඒකෙදී අවස්ථා තුනක් පෙන්නුම් කරනවා. එක අවස්ථාවක් තමයි මේ සාමාන්‍ය අශෘතවත් පුදුජනයාගේ මට්ටම. ඊළඟ අවස්ථාව තමයි සේක පුද්ගලයාගේ මට්ටම. අන්තිම අවස්ථාව තමයි තුන්වෙනි අවස්ථාව වශයෙන් ඒ කීනාශ්‍රව වූ රහතන් වහන්සේගේ මට්ටම. අපි මේක ගැනත් චුට්ටක් අවධානය යොමු කළොත් අපිට පුළුවන් තව ටිකක් මේ தත්ත්වය විග්‍රහ කරගන්න, විවෘත කරගන්න. මේකෙදි බුදුරජාන් වහන්සේ සංකල්ප 24ක් අරගෙන ඒ 24 ගැනම සාමාන්‍ය මිනිස්සෙක් පෘථග්ජනයෙක් හිතන ආකාරය පැහැදිලි කරලා දෙනවා. අපි මේකෙන් උපමා කීපයක් ගමු, නැත්නම් අවස්ථා කීපයක් විතරක් සලකමු. අපි හිතමු එයා ගෙයක් දකින්න. එයාගෙම ගේ දකින්නවා කියලා අපි හිතමු. එයා හදාගත්ත ගෙයක් තියෙනවා. එයා ඒ ගේ දකින්නවා. ඒ ගේ දකින්නකොට මේ මගේ ගෙදර කියලා අන්න හිතේ සිතුවිල්ල පහළ වෙනවා. ඉතින් මේ පහළ වෙච්ච සිතුවිල්ල අස්සේ මමත්වයේ ගැබ්බෙලා තියෙනවා. මම රිංගලා ඉන්නවා. මගේ ගේ කියලා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. පටවින් පටවිතෝ සංජානාති. යම්කිසි ඒ ඝන වස්තුවක්, යම්කිසි පටවි ලක්ෂණය සහිත දෙයක් ඒ ආකාරයෙන් හඳුනගත්තා. ඊට පස්සේ ඒක තුලින් එයා හඟිනවා, මේගේ ලස්සනයි, මේගේ හැඩයි, මේගේ හදන්න මම මෙච්චර වේදම් කළා. මේගේ තමයි දැන් මං ගේදර කිට්ටුවයි ඉන්නේ. ගෙදරට දැන් මං වාහනේ හරවන්නයි හදන්නේ කියලා ඔන්න කල්පනා කරනවා. ඊට පස්සේ ගේ ඇතුළට යනවා. දැන් මං ගේ ඇතුළේ ඉන්නේ කියලා කල්පනා කරනවා. ඊළඟට අපි හිතමු සමහරලාට ඔන්න වරි පණම් බදු ගෙවලා නැහැ. මොකක් හරි ණයක් අරගෙන ඒක ගෙවලා නැහැ. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තට කල්පනා කරන්න ඉඳිනවා. මට ගේ අහිමි වෙයිද? මේ මිනිස්සු මගේ ගේ ඉල්ලගනීද? මම කුලී ගෙව්වේ නැති හින්දා කුලී මේ අයිප් ගේ හිමියා වගේ මා වගේ ගේයින් එලවට දා එලලා දායිද? දැන් මේ ගේ ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් අපි හිතමු ගේ දැන් බොහොම හොඳට හදාගෙන තියෙනවා. සෑහෙන වේදමක් දරුවා. ලොකු වෙහෙසක් දරුවා. ගේ දැන් බොහොම හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ ගේ හදාගත්තෙන් ගැන බොහොම සතුටුයි. දැන් මේ කාලේ වසංගත රෝග නිසා එළියට යන්න විදිහක් නැහැ. ඉතින් ගේ බොහොම ආරක්ෂා සහිතව තියෙනකොට ඉතින් ගෙදර ඉන්නකොට හරි සතුටක් එහෙම නැත්නම් ආරක්ෂාවක් තියෙන නිසා ඔන්න ගේ ගැන සතුටක් ඇති වෙන්න පුළුවන්. පටවින් අභිනන්දති කියලා කියනවා. දැන් එතකොට ගෙදර ගැන සතුටෙන් ඉන්නවා. ගේ ඇතුළට වෙලා සතුටෙන් ඉන්නවා. ඉතින් ගේ දැක්කහම ගේ ඇතුළේ ඉන්නකොට ඔන්න සතුටක් ඇති වෙනවා. හිතේ උද්දාමයක් ඇති වෙනවා. මම සෑහෙන වේදම් කරලා සෑහෙන වෙහෙසක් දැම්ලා මේ ගේ ගොඩනගා ගත්ත නේද? මටයි මගේ දරුවන්ටයි මුණුබුරන්ටයි බිරිඳටයි දැන් ඔන්න මේ ගෙදර සුවසේ වාසය කරන්න පුළුවන් කියලා සතුට වෙනවා. ඉතින් එකාතකින් බැලුවහම මේකේ වැරද්දකුත් නැහැ. ඉතින් ඒකට තමයි අපි ගෙවල් දොරවල් හදාගන්නේ. භික්ෂුන් වහන්සේලා නම් පන්සලක් එහෙම නැත්නම් ආරාමයක් ආරාමයක් හදාගන්න. ඉතින් ඕකට තමයි. හැබැයි ඒක දැක්කහම අපි ඒ මගේගේ ඒ මගේ කුටිය මේ මගේ ආරාමය මේ මගේ නිවස ඒ විදිහට අපි හිතන්න ඊළඟට ඒක තුලට ගිහිල්ලා ආ දැන් මම ගෙදර ආවා ගේ ඇතුලේ ඉන්නවා ගේ දැන් ලස්සනයි ගේ දැන් හැඩයි නැත්තම් ගෙට තව කාමරයක් එකතු කරගන්න ඕනේ මේ ආකාරයෙන් ගේ ගැන හිතන්න දැන් මේ ඔක්කොම අස්සේ මේ පහළ වෙන සෑම සිතුවිල්ලක්ම අස්සේ මමෙක් රිංගලා ඉන්නවා මමත්වයක් ගැබ් වෙලා තියෙනවා මේක මගේ මම කියන කෙනාට අයිති ගේ තමයි මේ තියෙන්නේ. ඒතර මේක තමයි සාමාන්‍ය සිතුවිලි ධාරාව. සාමාන්‍ය සිතුවිලි රටාව මේ ආකාරයෙන් තමයි දියත් වෙන්නේ. අපි හිතමු තව අපි උපමාවක් ගත්තොත් මේ සංකල්ප 24න් තව අපි එකක් ඉස්සරහට ගත්තොත් අපි හිතමු එහෙන් අපි දෙයක් අපි හිතමු තව දෙයක් අපි කණෙන් යමක් අහනවා. අපි හිතමු ඔන්න අපි ඒ කාලේ කවියක් කියලා තිබුණා නැත්තම් සින්දුවක් කියලා තිබුණා ඔන්න ඒක ආයි ඇහෙනවා. අපි ඒක තටිගත කරගෙන ඔන්න ඒක අහනවා. අහද්දී අන්න මම කියපු සින්දුව කියලා දැන් ඔන්න හඳුනා ගන්නවා. එතකොට මම කියපු සින්දුව හරිම ලස්සනයි. හරිම මිහිරි. එතකොට ඒ කාලේ මගේ යාළුව හරි සතුටු නැයි සින්දුව අහලා කියලා ඔන්න ඒ ගැන අපේ හිතේ සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් දුකක් ඇති වෙන්න පුළුවන්. මේ සින්දුව දැන් පරණයි. ඊට වඩා හොඳ සින්දුවක් කියන්න ඕනේ. හොඳ සින්දුවක් එක්ක ලියන්න ඕනේ. එහෙම නැත්තම් මේක තව ටිකක් හැඩ වැඩ ගාලා වර්තමානයේ ගැළපෙන විදිහට ටිකක් සකස් කරලා ගන්න ඕනේ. ඉතින් අපිට මේ සින්දුව ගැන අපේ හිතේ විවිධාකාර ෘචි අෘචිකම් පහළ වෙනවා. ඒක මගේ කරගන්නවා, සින්දුව මගේ කරගන්නවා, නැත්තම් මම සින්දුවේ අයිතිකාරය බවට පත් කරගන්නවා. ඉතින් මේ විදිහට සින්දුවට මගේ ෘචි අෘචිකම් තැම්පත් කරන්න පුළුවන්, නැත්තම් සින්දුව තුලින් මගේ ෘචි අෘචිකම් වඩා ගන්න පුළුවන්. එතකොට සින්දුවයි මමයි අතර ලොකු සම්බන්ධයක් ගොඩනැගෙනවා. එතකොට එකතකින් මේ කර්තෘ කර්ම බෙහෙදේ හරහා අපි සාමාන්‍ය භාෂා ව්‍යවහාරයක් හදාගෙන භාෂාවන් හදාගෙන ඕනෝන් සංනිවේදනය කරද්දී ඉතින් අපි කතා කරන්නෙම අපි හිතන්නෙම ඔය ආකාරයෙන්මයි. අපි විභක්ති හදාගෙන විභක්ති රූප හදාගෙන වාක්‍ය හදාගෙන උක්තාඛ්‍යාත සම්බන්ධ හදාගෙන ඉතින් අපි කතා කරනවා ලියනවා පොත් ලියනවා රචනා ලියනවා. ඉතින් මේ හැම දෙයක් අස්සෙම පුදුමාකාර විදිහක සූක්ෂම හිරවීමක් තමයි තියෙන්නේ. දැන් අපිට මේ කියපු කාරණෙත් එක්ක අර වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බන්ධනයත් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් වේපචිත්ති බන්ධ මේ අසුරේන්ද්‍රයා හිතන හැටියට තමයි මේ බන්ධනය දැඩි වෙන්නේ. එයා හිතුවහම අසුරයෝ හොඳයි, අසුරයෝ ධාර්මිකයි, දෙවියෝ අධාර්මිකයි, මම දෙවියන්ගෙන් අත මිදලා අසුරපුරයට යන්න ඕනා කියලා හිතනකොට අන්න මේ බන්ධනය දැඩි වෙනවා, උග්‍ර වෙනවා. අන්න ඒ වගේ එයා මේ හිතන ආකාරය අනුව තමයි එයා තව තව බැඳෙන්නේ. ඉතින් අපිත් මේ අපේ ගේ දැකලා, එහෙම නැත්නම් අපේ ඇහෙන සද්දයක් අහලා, එහෙම නැත්නම් අපේ අපි හිතමු ඔන්න අපි අපේ දරුවෙක්ව දකිනවා. ඔන්න මගේ පුතා, මේ ඉන්නේ මගේ දුව, මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ මගේ බිරිඳ, මේ ඉන්නේ මගේ ස්වාමියා, මේ ඉන්නේ මගේ ගුරුතුමා. ඉතින් මේ පහළ වෙන මේ කරන හඳුනා ගැනීම සියල්ල අස්සේ මමත්වයක් ගැඹලා තියෙනවා. මට සාපේක්ෂව තමයි මම අනිත් කෙනාගෙන කල්පනා කරන්නේ. මේ ඉන්නේ මගේ අසල් දැසියා, මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ දුව, තාත්තා, පුතා, මොනාගේල්වත් මේ මොන සම්බන්ධයක් අපි යොදාගත්තත් ඒ සම්බන්ධය තුළ මම ගෑවිලා ඉන්නවා. මමයි ඒ අනිත් තැනැත්තයි අතර යම් සම්බන්ධයක් අපි මතු කරගන්නවා. ඉතින් මෙහෙම අපි හඳුනා ගැනීම තුළ ඒ මට්ටම් වලින් සම්බන්ධය ගැන සිතීම තුළ එයා එක්ක තියෙන සම්බන්ධයක්, එයා මගේ හිතක් කියලා හිතා ගැනීමක්, එයා ගැන කැමැත්තක් ඇතිවීමක්, එයා ගැන අකමැත්තක් ඇතිවීමක්, ඒ විදිහට හිතේ සිතුවිලි පහළවීමක්, හිතා ගැනීමක්, මේ සියලු සිතා ගැනීම මඤ්ඤණා වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නනවා. ඉතින් එතකොට බැලුවාම හරිම සූක්ෂමයි කියන්න පුළුවන්. මොකද මොන විදිහට හිතුවත් මොන විදිහට හැඟීමක් පහළ කරත් ගැලවෙන්න හරි අමාරුයි. හරිම සූක්ෂමයි. එක පැත්තකින් අපි හිතලා බේරෙන්න හදනකොට තව පැත්තකින් අහුවෙලා. එච්චරට හරිම සූක්ෂම බන්ධනයක් මෙතන තියෙනවා. ඒකයි භාගතුන් වහන්සේ කියන්නේ අර වේපචිත්ති බන්ධණයටත් වඩා අතිශය සූක්ෂමයි මෙන්න මේ මාර බන්ධනය. ඊට පස්සේ හිතමු අපේ කවුරු හරි තැනැත්තෙක් දැන් බුදුබණක් අහලා මේකේ යම්කිසි පැටලවිල්ලක් තියෙන බව පොඩ්ඩක් හරි තේරිලා මේ බන්ධණයෙන් හිත නිදහස් කරගන්න මුදවා ගන්න යම් උත්සාහයක් දරනවා. එයා භාවනාවකට ලෑස්ති වෙනවා. අපි හිතමු එයා දැන් ඔන්න සක්මන් භාවනාවක් කරනවා. ඊයේත් අපි උදාහරණයක් වශයෙන් ගත්තේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ එයා පාදයක් තිය තියා සක්මන් කරනවා. එතකොට වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, තද ගතියක් දැනෙනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, තද ගතියක් දැනෙනවා. වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, රළු ගතියක් දැනෙනවා. දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා, සීතල ගතියක් දැනෙනවා. මේ විදිහට විවිධාකාර ලක්ෂණ දැනගනිමින් දැන් එයා සක්මන් භාවනාවක නිරත වෙනවා. දැන් අපි හිතුවට මේක මේ බොහොම සරල සාමාන්‍ය කෙනෙක් දෙකේ පන්තියේ වැඩක් කියලා මේක මේ සරල බව හරහාමයි හිත සැහැල්ලු වෙන්න ගන්නෙ. හිතේ අර තියෙන පොදි බැඳගත් සංඥා මල්ල දැන් පොඩ පොඩ පැත්තකට යනවා. මොකද මේ කරන්න තියෙන වැඩේට එච්චර සංඥා අවශ්‍ය නැහැ. එච්චර දැනුමක් අවශ්‍ය නැහැ. අර තරම් ඉගෙන කියාගත්ත මහා උපාදි මේ සියලු දේ අවශ්‍ය නැහැ. මේ කටයුත්තට මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ ඍජු අත්දැකීමක්. ඍජු දැනගැනීමක් තමයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ අවධානයෙන් සිටීමක්. පාදයේ පොළවේ පතිත වෙනකොට එතන තියෙන තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, සැහැල්ලු ගතිය, බර ගතිය හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, සිතා ගැනීමක් නෙමෙයි, මඤ්ඤණා කිරීමක් නෙමෙයි, හිතින් පරිකල්පනා කිරීමක් නෙමෙයි, මනක්කල්පිතව හිතින් හදාගත්ත දේවල් මෙතෙන්ට ඈඳා ගැනීමක් නෙමෙයි, හිත සම්පූර්ණයෙන්ම නිෂ්කලංක කරගෙන, හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරගෙන ඍජු අත්දැකීම හා සම්බන්ධ වීමක්. ඉතින් මේක අපිට සාර්ථකව කරගන්න පුළුවන් නම් දන්නෙම නැතුව අර මඤ්ඤණාවන්ගෙන් අපේ හිත తాවකාලිකව ඈත් වෙනවා. අපි හිතමු අපි පැය භාගයක් තිස්සේ සක්මන් භාවනාවේ නිරත වෙනවා. එතකොට සක්මන් භාවනාවේ අපි නිරත වෙන කාල පරිච්ඡේදයේදී අපි හිතියේ අර ඍජු අත්දැකීමේ. ඍජු අත්දැකීමේ අපි කාලය ගත කරපු ඒ වකවානුව තුළ හිත සෑහෙන්න සංසුන්. ඒ ලැබපු අත්දැකීම ගැන අපි මොකක්වත් කතන්දර ගොතන්න ගියේ නැහැ. අපි පුළුවන් තරම් හිත නිශ්ශබ්දව තියාගෙන මේ ලබන එතන අත්දැකීම තුළම ජීවත් වෙන්න උත්සාහන්ත වුණා. අපි ආනාපාන සතියක් වැඩුවත් ඒ වගේමයි. පිම්බීම හැකිලිම භාවනාවක් වැඩුවත් ඒ වගේමයි. මේ කුමන වර්තමාන අරමුණක අපි හිත පවත්වමින් අවධානය පවත්වමින් අපි කාලය ගත කළත් එතෙන්ද සිද්ධ වෙන්නේ ඒ ඍජු අත්දැකීම හා පවතින ඍජු මේ සම්බන්ධය නිසා අපේ හිතට ගිහිල්ලා අර මායයත් එක්ක කටයුතු කරන්න අමතක වෙනවා, අතපසු වෙනවා, එහෙම නැත්නම් කාලයක් නැති වෙනවා. මොකද මේ අරමුණ නැවත නැවත මතුවෙනවා. අපි නවතින්නේ නැහැ, අපි සක්මනේ දිගට යනවා. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ නිසා එක හුස්ම රැල්ලක් බලලා අවසන් වෙනකොටම ඊළඟ එක ඇවිල්ලා. ඒක බලලා අවසන් වෙනකොට ඊළඟ එක ඇවිල්ලා. අපි ඉතින් බොහොම යහුසුලුව ඒ මතුවෙන අරමුණේ අවධානය පවත්වමින් සතිමත් බව පවත්වමින් කාලය ගත කරනවා. දැන් මෙහෙම අපි කටයුතු කරන්න අපේ හිතේ බර සැහැල්ලු වෙනවා, සිත සැහැල්ලු වෙනවා, සංඥා අඩු වෙනවා. ඒ අරමුණ තව විග්‍රහ කරලා විස්තර කරලා බලන්න හිතේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. දැන් අරමුණ දිහා බොහොම සියුම්ව දැක ගන්න පුළුවන්. අරමුණ සර්වාකාරයෙන් දැක ගන්න පුළුවන්. දැන් මෙහෙම දැක ගන්න ඒ අරමුණේ පමණක් නෙමෙයි මතුවෙන අරමුණේ දැන් මේ විස්තර දැක ගන්න උත්සාහන්ත වෙනවා. දැන් කයේට අපි කය ගැන කතා කළොත් කයේ විවිධාකාර සංවේදනාවන් පහළ වෙනවා. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල මේ විවිධ දේවල් පහළ වෙනවා. මේ හැම එකක්ම දැන් මේ භවනාවට අමුද්‍රව්‍ය බවට පත් වෙලා. ඒ හැම දෙයක්ම දැනගන්නවා. ඒ දැනගනිමින් ඒවැ විස්තර හඳුනාගනිමින් කාලය ගත කරන්න මෙතන අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මේක යම් කිසි මුහුකරායාමක් එක්ක දැන් මේ විවිධ විස්තර වෙනුවට මේවා ඇතුළේ තියෙන පොදු ලකුණු අපිට තේරෙන්න පටන් ගන්නවා. මේ කොයි නමින් ආවත්, කොයි හැඩතලයෙන් ආවත්, කොයි ලක්ෂණයෙන් ආවත් මේවට මේ එන යන ගතිය උරුමයි. ඇති වෙන නැති වෙන ගතිය උරුමයි. ඇතිව පහළ වෙන ගතිය උරුමයි. විවිධාකාර හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න ගතිය උරුමයි. මේවා තියෙන බොහොම අනිත්‍ය ස්වභාවයක්. මේවා තියෙන මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් පෙළෙන ස්වභාවයක්. මේ සියලු සංසිද්ධියට මගේ අතපෙවීම බොහොම අඩුයි. මට මේක පාලනය කරන්න අමාරුයි. මේක මගේ වසඟෙහි පවත්වන්න අමාරුයි කියලා මේ සම්පූර්ණ අත්දැකීම සම්බන්ධයෙන් අපිට එක්තරා අන්දමක අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඒක මේ පොතෙන් ගත්ත අවබෝධයක් නෙමෙයි, අහලා ගත්ත අවබෝධයක් නෙමෙයි. මේක ඇවිල්ලා අර ඍජු අත්දැකීම හරහාම ඇති කරගත්ත අවබෝධයක්. ඇති කරගත්ත කියනට වඩා ඇති වෙච්ච අවබෝධයක්. නැවත නැවත නිරීක්ෂණය හරහා හිතේ ගැඹුරේ ඇති වෙච්ච ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. දැන් මේ අවබෝධය තව තව ඉස්සරහට අරන් ගියොත් එයාට තේරෙන්න පුළුවන් මේක මොකටද අල්ලගෙන ඉන්නේ, මේක මොකටද ග්‍රහණය කරන්නේ, මේක මොකටද උපාදාන කරන්නේ. මෙතන තියෙන දුක්ඛ ස්වභාවයක්, මෙතන තියෙන පෙළීමක්, මෙතන තියෙන්නේ අතිශය ක්ෂණ භංගුර භාවයක්, මගේ දෙයක් නෙමෙයි කියලා අන්න තව තව මේ නුහුණ මොහුකුරා යන්න මේක එපා වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි කියනවා නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට අර ලකුණු මැකිද ගිහිල්ලා. දැන් නිමිති ඒ තරම් පේන්නේ නැහැ. නිමිති මැකිලා ගිහිල්ලා ඔක්කොම නිකන් බොඳ වෙලා දැන් බොහොම තව තව සංඥා අඩු වෙලා. දැන් විවිධාකාර දැනීම් තියෙනවා. හැබැයි හරියට තැන කොතනද කියලා හිතාගන්න අමාරුයි. විවිධාකාර දැනීම් තියෙනවා. අර ලක්ෂණයද මේ ලක්ෂණයද පටවිද ආපෝද තේජෝද කියලා නම් දෙන්න අමාරුයි. ඔක්කොම නිකන් එකට කලවම් වෙලා. දැන් අර තව රස නැති වෙලා මේකේ තියෙන ආස්වාදය තව තව නැති වෙලා දැන් අන්න හිතේ විරාගයක් පහළ වෙනවා. මේ ගැන ඉසි ඇල්මක් එන්නේ නැහැ. මේ ගැන ඌමනාවක්, ඡන්දයක්, කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔක්කොම නිකන් අර දියසායම් චිත්‍රයකට වතුර වැක්කුරුනා වගේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ඉතින් මේකෙත් තවත් මට්ටමකට ගියොත් හිත නිදහස් වීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි හිතමු යම්කිසි කෙනෙක් හොඳට බණ භාවනාවක් වඩලා මේකේ හොඳ උපාදාන නොකරන මට්ටමක් ඇති කරගත්තොත් එයා තවදුරටත් භාවනාවේ යෙදিলা පුළුවන් තරම් මේ හිත ගැන විමසිලිමත් වෙලා හිතේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා ඒ සාමාන්‍යයෙන් හඳුන්වන සංයෝජන තුන ප්‍රහාණය කරන මට්ටමකටපත් වුනොත් ඔන්න එයා සේක පුද්ගලයෙක් කියලා කියනවා. දැන් එතකොට මේ යවකලාපී සූත්‍රයේදී මේ මඤ්ඤණා ගැන විස්තර කරද්දී දැන් වෙන වෙන ආකාරයෙන් ඒ පුජ්‍යලයන් හඳුන්වන්න නොදුන්නට මූලපටිආය සූත්‍රයේදී අර පුජ්‍යල ස්වභාවයන් වෙන වෙන වශයෙන් මතු වෙන වශයෙන් මතු කරලා දීලා තියෙනවා. ඒකෙදි හඳුන්ලා දෙන්න දෙවනි පුජ්‍යලයා තමයි මෙන්න මේ සේක පුජ්‍යලයා. එයා හික්මෙන් උත්සාහන්ත වෙන කෙනෙක්. එයාට දැන් වැටහිලා තියෙනවා මේ මඤ්ඤණා කිරීම කියන එක මහා ලෙඩක්, රෝගයක්. ඊයේ අපි මතක් කරගත්ත භාග්‍යවතුන් වහන්සේ මතක් කරන අවවාදය මඤ්ඤිතම් භික්කවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං. මහණෙනි මේ මඤ්ඤණා කරනවා කියන එක මගේ මගේ කියලා හිතා ගන්නවා කියන එක ඒ අතේ අත්දැකීමයි පමණුයි අතර එබඳු සම්බන්ධයක් ඇති කරගෙන මමත්වයේ මුල් කරගෙන සිතුවිලි පහළ කර ගන්නවා කියන එක හඟිනවා කියන එක ඒක ඇවිල්ලා ලෙඩක් ඒක ඇවිල්ලා රෝගයක් ඒ වගේම ඒක ඇවිල්ලා විස ගඩුවක් ඒක ඇවිල්ලා උලක් ඒ නිසා තස්මාතිහ භික්ඛවේ අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බං. අන්න භාගතුන් වහන්සේ අවවාදය. භාගතුන් වහන්සේ හික්මෙන්න කියලා දීපු අවවාදය එහෙමනම් මතක් කරගන්නවා. භාගතුන් වහන්සේ කියනවා එබැවින් මහණෙනි මඤ්ඤණා නොකරන සිතින් වාසය කරන්නේ මැයි නුඹලා විසින් හික්මිය යුතුය. ඔන්න දැන් සීක පුජ්‍යල මේක සිහි කරනවා. දැන් එයාගේ හිත තාම පරණ පුරුද්දට හිතේ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් නිසා තාමත් මඤ්ඤණා කරන්න ඉඩ තියෙනවා. හැබැයි දැඩි උත්සාහයක් දරනවා මඤ්ඤණා නොකර ඉන්න. අපි හිතමු එයාගේ දකින්නෝ. ගේ දකින්දි පරණ පුරුද්දට හිත සමහර විට ගිහිල්ලා මගේ ගේ කියලා කියන්න වචන කතා කරන්න හිතේ සිතුවිලි පහළ වෙන්න කෙටි කතාවක් කියන්න ඉඩ තියෙනවා. හැබැයි අන්න බුද්ධ වචනේ මතක් වෙනවා. අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සාමාති. එවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මහණෙනි මඤ්ඤණා නොකරන සිතින් වාසය කිරීම සඳහා හික්මෙන්න. අන්න අර සේක පුජ්‍යලයා හික්මෙන තැනැත්තා ඒ බුද්ධ වචනේට අනුව හික්මීම පිණිස ප්‍රයත්නයක් දරනවා. උත්සාහයක් දරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සීක පුජ්‍යලා ගැන විස්තර කරද්දී කියනවා පටවින් පටවිතෝ අභිජානාති. අර පටවි ලක්ෂණය ගැන තදගති රළුගති උණුසුම්ගති සිසිල්ගති මේ තදගති රළුගති මේ බරගති සැහැල්ලුගති මේ ආදී ඒ පටවි ලක්ෂණ ගැන යා ඍජු අත්දැකීමක් ලැබපු කෙනෙක්. පොතෙන් පතෙන් නෙමෙයි සුතමේ ඥානයකින් නෙමෙයි අර ධාතු මනසිකාරයකින් ඒ පටවි ලක්ෂණය හොඳට හඳුනාගත් කෙනෙක්. ආපෝ ලක්ෂණයද තේජෝ ලක්ෂණය වායෝ ලක්ෂණය හොඳට හඳුනාගත් කෙනෙක් අභිජානාති. ආයේ ඒක යාට වෙන කෙනෙක්ගෙන් දැන් අහන්න ඕමනාවක් නැහැ. ඒ ධාතු මනසිකාරයේ යෙදෙන්න යෙදෙන්න වෙනත් කුමන හෝ නිවැරදි භාවනාවක සතිපට්ඨානයක යෙදෙන්න යෙදෙන්න ඒ අත්දැකීම ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙලා තමන්ගේම අත්දැකීමක් බවට පත් වෙලා කාගෙන්වත් කොපි කරලාගත් එකක් නෙමෙයි. දැන් එතකොට ඒ අත්දැකීම හරහා තමයි අන්න අර කලින් මතක් කළා වගේ මේ අස්පනා පිට තියෙන අරමුණේ රේඛා මෙකිලා යන්නේ. එමත් නැත්තම් අරමුණේ විස්තර බොඳ වෙලා යන්නේ. අරමුණ එපා වෙන්න පටන් ගන්නෙ. අරමුණ අතහැරෙන්න පටන් ගන්නෙ. අතහැරුණා හිත නිදහස් වුණා. හැබැයි ආයිත් ගිහිල්ලා ඇල්ලුවා. ඇල්ලුවාම අන්න බුදුහාඳුරෝ කියනවා පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් මාමඤ්ඤි. දැන් එයා දැනගත්ත මේ තියෙන්නේ පටවි ධාතුවක්, පටවි ලක්ෂණයක්, තදගතියක්. ඒක දැවතත් හිත ඇල්ලුවොත් මාමඤ්ඤි කියලා අන්න තමන්ටම අවවාද කරගන්නවා. අල්ලන්න එපා කියලා මතක් කරගන්නවා. මොකද බුද්ධ වචනේ දැන් මතකයට එනවා. මේක අල්ල තේරුමක් නැහැ. කොච්චර වටපිටාව ලස්සන වුණත්, කොච්චර මේ ලස්සන තට්ටු ගානක ගයක් වුණත් මේක බොහොම අනිත්‍ය වූ ස්වභාවයකින් යුක්තයි. මේක කොයිතරම් වටිනවා වුණත්, ලක්ෂ ගණන් වේදන් කළා වුණත් සුළු මොහොතකින් මේක සුළු විසිරුලා යන්න පුළුවන්. ඒ සාමාන්‍ය සම්මුතියේ අනිත්‍ය ලක්ෂණයත් අභිබවා ගිහිල්ලා තමන් අර හොඳට මේ ප්‍රාථමික මට්ටමේ අනිත් පටවි ධාතුවේ තියෙන ඒ අනිත්‍ය ස්වභාවය, ආපෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය, තේජෝ වායෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන තියෙන නිසා එයාගේ හිතට යම් හැකියාවක් තියෙනවා අල්ලා ගැනීම වලින් තොරව වාසය කරන්න. එහෙම යම් අත්දැකීමක් තියෙනවා. උපාදාන වලින් තොරව කිසිවක් ඇසුරු නොකර සියල්ලෙන් හිත නිදහස් කරගෙන වාසය කිරීමේ අත්දැකීමක් තියෙනවා. හැබැයි තාමත් ඉතින් ඇල්ලුවාට පස්සේ යන්න බුද්ධ වචනය බුදුහාමුදුරුවෝ හික්මෙන්න කියපු ආකාරය මතක් කරගන්නවා. මතක් කරගෙන හඳුනගත්තට ඒ හඳුනගත් දේ සමග ඇලෙන්න ගැටෙන්න ඒ සමග නැවත පැටලෙන්න යන්නේ නැති වෙන්න අන්න තමන්ටම අවවාද කරගන්න. පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි පටවින් මා අභිනන්දි කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ දැකපු දර්ශනයත් එක්ක අපි තුමු ගයක් තමයි දැක්කේ තමන්ගේ ගේ කියලා කියමුකෝ. ඒකත් එක්ක විවිධාකාර කතන්දර නව කතා ගොතන්න යන්නේ නැතිව ඒ ගැන මම මුල් කරගෙන සිතුවිලි පහල කරන්න යන්නේ නැතුව මමත්වයක් මුල් කරගෙන මම කේන්ද්‍රීය කරගෙන සිතුවිලි පහල කරන්න යන්නේ නැතිව හිත හික්මවා ගැනීම සඳහා මඤ්ඤණා සමනය කර ගැනීම සඳහා හැකිතා උත්සාහවන්ත වෙනවා. ඉතින් එතකොට මේ දරණ උත්සාහය කාලාන්තරයක් තිස්සේ ඉතින් අපිට කරන්න වේවි. මොකද අපේ හිත පුරුදලා තියෙන්නේ කතන්දර ගොතන්න. අපේ හිත පුරුදලා තියෙන්නේ මඤ්ඤණා කරන්න. මම මුල් කරගත්ත සිතුවිලි පහල කරන්න තමයි අපේ හිත පුරුදලා තියෙන්නේ. ඉතින් ඒ පුරුදු ක්ෂය වෙන තාක් ඒ පුරුදු දුරු කරගන්න තාක් අපිට එහෙමනම් මේ සේක පුජ්‍යලයා සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ කියලා තියෙන කාරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වෙනවා. දැන් මේක සේක පුජ්‍යලයාට පමණක් නෙමෙයි. ඉතින් අපිට ටිකක් ඊට මෙහාට අරගෙන විපස්සනාවක් වඩන යෝගාවචරයෙකුට පොඩ පොඩ දැන් මේ කාරණා තේරෙන්න එයා උත්සාහයක් දැරිය යුතුයි. මේ මමෙක් මුල් කරගත්ත සිතුවිලි පහළ නොකර ඉන්න. දැන් මේ කාරණාම තවදුරටත් විස්තර වෙනවා තවත් සූත්‍රවල. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සලායතන සංයුත්තයේම තවත් සූත්‍රයක් වෙනවා සාරූප පටිපදා සූත්‍රය කියලා. ඒ සාරූප පටිපදා සූත්‍රයේදී සාකච්ඡා කරෙන්නේ සබ්බමඤ්ඤිත සමුග්ගහත සාරූප පටිපදාව. ඒ කියන්නේ සියලුම මඤ්ඤණාවන් සමූල ඝාතනය කරන මුලිනු පුටා දමන ඒ සඳහා සුදුසු ප්‍රතිපදාව කුමක්ද කියන එක තමයි ඒ සූත්‍රයේ විස්තර වෙන්නේ. එතකොට එතනත් ඇත්තරම සලායතන සංයුත්තේ නිසා එතනත් ඇත්තරම ඇහැ කන නාසය දිව කය මනස කියන මේ ආයතනත් ඒවට ගෝචර වෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ඒ බාහිර ආයතනත් ඒ වගේම ඒවා අනුසාරයෙන් පහළ වෙන ස්පර්ශ විඥාන මේ ආදී විවිධාකාර කරුණු තමයි එතනත් අන්තර්ගත වෙන්නේ. කෙටියෙන් කියනවා නම් මේ යවකලාපී සූත්‍රයේ එන ආකාරයටම ඇහැ සම්බන්ධයෙන් කන සම්බන්ධයෙන් දිව සම්බන්ධයෙන් නාසය සම්බන්ධයෙන් කය සම්බන්ධයෙන් මනස සම්බන්ධයෙන් මඤ්ඤණා නොකර වාසය කරන්න කියන කාරණාවම තමයි මතක් කරලා දෙන්නේ. ඉතින් එහෙමනම් ප්‍රතිපදාවක් වශයෙන් අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න අවශ්‍යයි. අපි දැකපු දේවල් සම්බන්ධයෙන් මම මුල් කරගත්ත සිතුවිලි පහල කරගන්නේ නැතුව ඉන්න. අපි අපේගේ දැක්කා හැබැයි පුළුවන්ද මම මුල් කරගත්ත සිතුවිල්ල පහල කරගන්නේ නැතුව ඉන්න. මම මගේ පුතාව දැක්කා මට පුළුවන්ද පුතාව හඳුනා ගැනීම පමණකින් අතර වුණා ඒ සම්බන්ධයෙන් කතාවක් කියන්නේ නැතුව ඉන්න. මම ගේ ඇතුළට ගියා පුළුවන්ද හිත නිශ්ශබ්දව තියාගෙන ඉන්න. දැන් උතන තමයි අපිට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. උතන තමයි අපිට පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. හිත කතන්දර ගොතන වාරයක් පාසා මේකේ තියෙන නිෂ්ඵලත්වයේ තේරුම් අරගෙන මේ හරහා මායයට බැඳෙන බව තේරුම් අරගෙන මේක ඇවිල්ලා මාර බන්ධනයක් බව තේරුම් අරගෙන මේක අතිශය සූක්ෂම ආකාරයෙන් අපිව තව තව මේ හරහා සංසාරයට බැඳෙන බව තේරුම් අරගෙන පුළුවන් ද අපිට අපිවම හික්මවා ගන්න. පුළුවන් ද අපිට අපේම හිත නිශ්ශබ්ද කරගන්න. පුළුවන් ද අපිට මඤ්ඤණාවන්ගෙන් තොරව වාසය කරන්න. ඉතින් එහෙමනම් පින්වත් මේක මේ දවසකින් දෙකකින් මේ කාර්යය කරන්න බැරි වෙයි. මොකද අපිට තේරෙනවා මේ කියන දේ ඒ තරම් සරල වැඩක් නෙමෙයි. මේක කල හැකි මේ ටිකක් කාලයක් තිස්සේ කරන්න වෙන වැඩක්. මොකද අපේ හිත පුරුදු වෙලාම තියෙන්නේ කියවන්න. අපේ හිත පුරුදු වෙලාම තියෙන්නේ මම මුල් කරගෙන කතන්දරයක් ගොතා ගන්න. ඉතින් එතකොට ඒ ඉස්සරහට ලබන අත්දැකීමත් එහෙම නැත්නම් ඇස් ඉදිරි පිට තියෙන රූපයත් මමත් අතර සම්බන්ධයක් ගොඩනගාගෙන ඒ අතර එක්කෝ අයිතියක් හඟවමින් මගේ කියාගනිමින් නැත්නම් මම යාට කැමතියි කියාගනිමින් මම යාට අකමැතියි කියාගනිමින් පුදුම විදිහට ඒකත් එක්ක පැටලෙන සිතුවිලි දහමේ පහල කර ගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කනට සද්දයක් ඇහුනහම ඒක මගේ කියා ගනිමින් මම එක්ක කැමතියි කියා ගනිමින් මම අකමැතියි කියා ගනිමින් මේ සද්දයත් එක්ක මම පටලවා ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. නාසයට ගඳක් සුවඳක් දැනුනහමත් ඒ විදිහටම මේකට එක්ක මම අකමැති මේකට එක්ක මම කැමති මට මේක අයිති කර ගන්න ඕනේ මේක හරි හොඳයි මේක හරි දුගඳයි මේ විදිහට මම මුල් කරගත්ත සිතුවිලි සමුදායක් තමයි අපි තුලින් ක්‍රියාත්මක වෙන්නේ. දිවෙන් රස බලද්දිත් කයින් ස්පර්ශ ලබද්දිත් ඒ වගේම සිතුවිලි වලට හිත ලක් වෙනකොටත් හිතට සිතුවිලි පැමිණෙනකොටත් ඒවත් අපි එතනින් අතර නොකර හැම තිස්සෙම ඒ ලබන අත්දැකීමක් පාසා මම මුල් කරගත්ත සිතුවිලි පහළ කරගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිට මේ මුළු ක්‍රියාදාමයම ක්‍රමානුකූලව ආපස්සට හරවන්න සිද්ධ වෙනවා. අපි ටික ටික එහෙමනම් චිත්තානුපස්සනාවකට පෙළ ගැහෙන්න සිද්ධ වෙනවා. මොකද කායනුපස්සනා මට්ටමේදී කයට හිත යොදාගෙන ඉන්න තාක් අපි ආරක්ෂිතයි. තාමත් හැබැයි කයෙන් හිත ගිලිහුණ ගමන් හිත ආයිත් කතන්දර ගොතනවා. ආයිත් මමෙක් මුල් කරගත්ත මඤ්ඤණාවන් පහල කරගන්නවා. ඒ වගේමයි වේදනානුපස්සනාවක යෙදෙනකොටත් යම් වේදනා අරමුණකට හිත දාගෙන ඉන්න තාක් අපි ආරක්ෂිතයි. අපි සැප වේදනාවක් ගැන හොඳට බලාගෙන ඒ ගැන අවධානයෙන් ඉන්නවා. මඤ්ඤණාවන්ගෙන් හිත නිදහස්. යම් කිසි දුක් වේදනාවක් ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. ඒක ගැන විස්තර බලනවා, ඇති වෙන හැටි බලනවා, නැති වෙන හැටි බලනවා, වෙනස් වෙන හැටි බලනවා. හිත මඤ්ඤණාවන්ගෙන් නිදහස්. යම් උපේක්ෂා වේදනා අරමුණකට හිත දාගෙන ඉන්නවා. අවධානය යොමු කරමින් ඉන්නවා. එතෙන්දිත් මඤ්ඤණාවන්ගෙන් නිදහස්. හැබැයි යම් වෙලාවක මේ අරමුණු වලින් හිත ගිලිහුනොත් අන්න ආයෙත් සමහර වෙලාවට මේ හිත මම මුල් කරගත්ත සිතුවිලි මඤ්ඤණා පහල කරගන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි හිතමු අපි හිත ගැනම බලනවා. එතකොට තමයි ඍජුවම මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න පුළුවන්. හිතේම පහළ වෙන මේ මඤ්ඤණා, හිතේම පහළ වෙන මම මුල් කරගත්ත සිතුවිලි හොඳින් හඳුනගන්න ඍජු අවස්ථාවක් අපිට ලැබෙන්නේ අපි මේ හිත දිහාම බැලුවාම. අර කය දිහා අවධානය යොමු කළා සෑහෙන්න සමනේ වෙච්ච සිතක් වේදනාවන් දිහා සෑහෙන්න දැකලා ඒ තුලිනුත් සෑහෙන්න සමනය වෙච්ච සිතක් අපිට තියෙනවනම් මේ කටෙත් සෑහෙන්න පහසු වෙන්න පුළුවන්. මොකද එතකොට මේ සිතුවිලි අතර සෑහෙන පරතරයක් තියෙනවා. එකක් කරෙන්න එකක් වේගෙන් ගමන් කරන සිතුවිලි ධාරාවක් නෙමෙයි තියෙන්නේ. එකක් ඇරෙන්න එකක් සමහර වෙලාවට පොඩි හිඩැස් සහිතව පහළ වෙන සිතුවිලි ධාරාවක් තමයි තියෙන්නේ. එතකොට අන්න යෝගාවචරයෙකුට අවස්ථාව ලැබෙනවා මේ හිතන යන්ත්‍රයේ තියෙන විවිධ දතිරෝද එකින් එක මොනවද කියලා හඳුනගන්න. ඉතින් ඒ හිතන යන්ත්‍රයේ තියෙන විවිධ දතිරෝද වල එක කට්ටලයක් තමයි මේ මඤ්ඤණා කියන කට්ටලය. ඒතර මේ මඤ්ඤණා කියන දතිරෝද කට්ටලය අපි හොඳට හඳුනගත්තොත් දැන් මේ හිතන යන්ත්‍රයේ අපිට නතර කරගන්න යම්කිසි හැකියාවක් ලැබේවි. ඒ කියන්නේ අපි ටිකක් දැන් විමසිල්ලෙන් ඉන්නවා කොහොමද දැන් මේ හිත මඤ්ඤණා කරන්නේ? කොයි වෙලාවෙද මඤ්ඤණා කරන්න පටන් ගන්නෙ? කොයි වෙලාවෙද මම මුල් කරගත්ත සිතුවිලි පහළ වෙන්නේ කියලා හිත ගැන අවධානයෙන් ඉන්නවා. අපි හිතමු අපි භාවනාවේම නිරත වෙනකොට හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. අපි කායනුපස්සනා කර කර හිටියා. අපි හිතමු ඒ හරහාම ඔන්න හිත නිදහස් වුණා. දැන් හිතේ කය සම්බන්ධ කිසි ආරම්මණයක් ඇත්තෙත් නැහැ. වේදනාවක් සම්බන්ධ කිසි ආරම්මණයක් ඇත්තෙත් නැහැ. හිතේ සිතුවිලිත් නැහැ. හිත දැන් සෑහෙන නිදහස්. දැන් අපි මේ නිදහස භාවිතා කරනවා හරියට නිකන් අපේ නිජ බිමක් වශයෙන්. එහෙම නැත්නම් ക്ഷേම භූමියක් වශයෙන්, ආරක්ෂිත භූමියක් වශයෙන්. මොකද මෙතෙන්දි මඤ්ඤණාවන්ගෙන් තොරයි. මොකද හිතන්නේ නැත්තම්, හිතෙන්නේ නැත්තම්, සිතුවිලි පහළ වෙන්නේ නැත්තම් ඒ මට්ටමේදී සෑහෙන දුරට හිත මඤ්ඤණාවන්ගෙන් තොරයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒත් බොහොම ගැඹුරක යත තැන්පත් වෙච්ච ආසවානුසය ධර්මයන් තියෙනවා. ඒ නිසා තමයි අර පොඩ්ඩක් හරි අපිට අතපසු වෙච්ච ගමන් පොඩ්ඩක් හරි අපි අවධානය ගිලිහෙච්ච ගමන් ආයෙත් මේ ටික මතුවලා එන්නේ. හැබැයි ඒ මතුවෙන මොහොතකදී හඳුනා ගැනීම පිණිස අපි හොඳට ලකල ඇත් වෙලා ඉන්නවා, සෝදානන් ශරීරෙන් ඉන්නවා. එහෙම සෝදානන් ශරීරෙන් ඉඳද්දී ඔන්න තමන්ට තේරෙනවා කොහොමද මේ මමය හදන්නේ, කොහොමද මගේ කියන හැඟීමක් හදන්නේ. අහංකාර මමංකාර කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ මම කියලා හැඟීමක්, මගේ කියලා හැඟීමක් හිතේ යම් යම් ආකාරයෙන් පහළ වෙන්නේ කොහොමද කියලා ඊටාම සියුම්ම දැකීම සඳහා යම්සි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් ටික ටික මේ දතිරෝධ ටික ගලව ගන්න පුළුවන්. මොකද මේ මමය හදන්න නම් අර වගේ යම්කිසි රූපත් එක්ක, සද්දත් එක්ක, ගඳත් එක්ක, රසත් එක්ක, ස්පර්ශයන් එක්ක, හිතට මේන අරමුණුත් එක්ක යම් ගනුදෙනුවක් සිද්ධ වෙන්න අවශ්‍යයි. ඇහෙන් රූප දැකපු ගමන් ඔන්න මමයා වදි වුණා. ඒක ලස්සනයි, ඒක හොඳයි, ඒක මට අරගන්න ඕනේ, මට අයිති කරගන්න ඕනේ කියලා ඔන්න ආයෙත් අවදි වුණා. අන්න මගේ කියලා හැඟීමක් ඉස්සරහට ආවා. ඔන්න හඳුනගත්තා. ආයෙත් ඔන්න නිෂ්කලංකව ඉන්නවා. ආයෙත් හිත නිශ්ශබ්දව තියෙනවා. ආයෙත් ඔන්න මොකද්දෝ සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනකොටම ආයෙත් අර නිදාගෙන හිටිය මමයා ඔන්න ආයි අවදි වුණා. ආයෙත් ඔන්න තේරුම් ගත්තා. මේ සද්දේ හරහා මේ නිදාගෙන හිටිය මම කියන දේ ඉස්සරහට ආව නේද කියලා ඔන්න හඳුනගත්තා. ආයෙත් හඳුනගත්තා. ඒක පෝෂණය කරන්න ගියේ නැහැ, අතහැරලා දැම්මා. මොකද බුද්ධ වචනේ මතක් කරගත්තා. අමඤ්ඤමානේන චේතසා විහරිස්සාමාති. එවං හිමෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මානෙනි මඤ්ඤනා විරහිත වූ සිතකින්, මඤ්ඤනාවන්ගෙන් තොර වූ සිතකින් වාසය කිරීම සඳහා හික්මෙන්න. නැවත නැවත හිතට සීකඳවීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මම මුල් කරගත්ත හැඟීම් පහල කරගන්නේ නැතිව වාසය කිරීම සඳහා හික්මෙන්න. හැබැයි තාමත් ඉතින් පහල වෙන වෙන මොහොතෙදී ඒ බුද්ධ අවවාදය මතක් කර ගනිමින් ඒවට වැඩිදුර දුවන්න නොදී ඒවායේ වැඩිදුර පැටලෙන්න යන්නේ නැතිව ඒවා අභිනන්දනය කරන්න යන්නේ නැතුව ඒවත් එක සතුටු වෙන්න යන්නේ නැතුව කතන්දර ගොතන්න යන්නේ නැතිව මම යට ආවඩන්න යන්නේ නැතිව හික්මෙන් උත්සාහන්ත වෙනවා. දැන් එතකොට කෙටි දොරන් ගිහිල්ලා මමත්වය ආයිත් ආපස්සට එනවා. ආයෙත් මාකරි අපිටම රසක් දැනුණා. කොහේ හරි ගියා, හොඳ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න හම්බුණා. ගෙදර ගෙනියන්නත් හිතුණා. අනේ මගේ ගෙදර මේ ටිකක් අරන් යන්න තිබුණා නම්, යනකොට අහවල් හෝටලෙන් මේ ආහාරය අරන් යන්න තිබුණා නම් කියලා ඉතින් මම මුල් කරගත්ත මොකක් හරි සිදුවෙන්න පහළ වුණා. ආයෙත් ඔන්න සමනය කරගත්තා. යම් කායික ස්පර්ශයක් ලැබෙනවා. එතකොටත් අන්න මට මේක ලබන්න තිබුණා නම් නැත්නම් මමමයි මේ දුක් විඳින්න කියලා හිතුණා නම් මේ කුමක් හෝ මම මුල් කරගත්ත සිතුවිල්ල පහළ වුණා නම් ඒක ඔන්න සමනය කරගත්තා. ඒ වගේම හිතර සිතුවිල්ලක් ආවා. අතීතයේ කරපු කියපු දෙයක් සම්බන්ධයෙන්, අනාගතයේ කරන්න කියන තියෙන දෙයක් සම්බන්ධයෙන් ඔන්න සිතුවිල්ල පහළ වුණා. ඒකත් මමයා ගෑවිලා ඉන්නවද කියලා පොඩ්ඩක් දැන් හීන්සිරුවේ බලනවා. මේ පහළ වෙච්ච සිතුවිල්ල තුල මම ගෑවිලා ඉන්නවද? මෙතන මමෙකුට ආවඩන ගතියක් තියෙනවද? මගේ කියලා හැඟීමක් මෙතන අන්තර්ගත වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් කෙනෙක් පුජ්‍යලේ වශයෙන් කැපී පෙනෙන ගතියක්, උලුප්පාදක් වන ගතියක් මේ සිතුවිල්ල තුළ අන්තර්ගත වෙලා තියෙනවද කියලා මදක් විපරම් කළ බැලුවොත් හුඟක් වෙලාවට අපි තුල ඒ පහළ වෙන සිතුවිලි වලත් ඒ අන්දමේ අන්තර්ගතයක් තියෙන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි හික්මීම සඳහා වෑයම් කරන්න අපිට සිද්ධ වෙනවා. දැන් අර මූලපරියාය සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රහතන් වහන්සේ ගැන, රහතන් වහන්සේගේ මට්ටම ගැන. එතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්නේ රහතන් වහන්සේ මේ සියල්ල හොඳින්ම දැනගෙන තියෙනවා. හොඳින්ම දැනගත්ත නිසා මේ මොන දේ දැකගත්තත්, අපි තුන් ඇහෙන් රූප දැකගත්තත්, කණෙන් සද්ද ඇහුණත්, නාසයෙන් ගඳ සුවඳ දැනුණත්, දිවෙන් රස දැනුණත්, කයින් ස්පර්ශ ලැබුවත් මනසට අරමුණු පැමිණියත් ඒවා කිසිවක් මම මගේ කියලා දෙයක් මුල් කරගෙන මඤ්ඤණා පහල කරගන්නේ නැත. ඒ කියන්නේ ඍජුවම දැන් ආයේ හික්මෙන දෙයක් නැහැ. දැන් ඒ මඤ්ඤණා පහල නොවීම බවට පත් වෙනවා. ඒ කියන්නේ එතෙන්දී විශේෂයෙන්ම ඒ කියන්නේ ආයෙත් මඤ්ඤණා පහල කරගන්න එපා කියලා ආය ආය අර බුද්ධ වචනේ මතක් කරගන්න දෙයක් නැහැ. දැන් මඤ්ඤණා පහල වෙන්නේ නැහැ. එතකොට පටවින් න මඤ්ඤති. පටවිතෝ න මඤ්ඤති. ඔය විදිහට මොන දේ දැක්කා? එහෙම මමෙක් මුල් කරගත්ත කෙනෙක් මුල් කරගත්ත සිතුවිලි පහල කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේකේ ලොකු ප්‍රතිපදාවක් තමයි මේ මතක් කරලා දෙන්නේ. ඉතින් ඊයේත් අපි අර ධාතු විභංග සූත්‍රයේ මුල් කරගෙන භාගතුන් වහන්සේ ඔය ප්‍රකාශයම කරනවා යම්කිසි කෙනෙක් යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් යම්කිසි යෝගාවචරයෙක් හොඳට මේ මඤ්ඤණාවන් දුරු කරමින් වාසය කරා නම් අන්තිමට රහත් වෙන මට්ටමේදී කියන්නේ සබ්බ මඤ්ඤිතානත්වේව සමතික්කමු මුනි සන්තෝති උච්චති. ඒ සියලුම මඤ්ඤණාවන් සමනය කරපු තැනැත්තා තමයි ශාන්ත භූමු නිවරයා කියලා කියන්නේ. ඒ කියන්නේ එක අතකින් අපිට මේකේ උපමාවක් වශයෙන් හිතා ගන්න පුළුවන්. මඤ්ඤණා කියන්නේ නිකන් හරියට අර තැම්පත් වෙච්ච වතුරේ විටින් විට පහළ වෙන රැලි වගේ කියලා. මේ රැලි සියල්ල සමනය වෙච්ච මනසක් බොහොම ශාන්තයි, බොහොම ප්‍රණීතයි, ලොකු ගැඹුරක් තියෙනවා, බොහොම නිශ්චලයි. දියසුලි ඇතිවීමක් නැහැ, රැලි ඇතිවීමක් නැහැ, කැළඹීමක් නැහැ. ගම්බිහිරයි. ඉතින් එතකොට පින්වත්නි මේ යවකලාපී සූත්‍රයේ අර ඉබන්දු ගැඹුරක් අපිට පෙන්වලා දෙනවා. භාගතුන් වහන්සේ ඒ දීලා තියෙන සූක්ෂම උපමාව අනුවත් අපිට තේරෙනවා මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. කොයි පැත්තට හිතුවත් මම අහුවෙනවා කොහොමද මේ මතුවෙන සිතුවිලි විනිවිද දැකගන්නේ? මේවා හුදු සිතුවිලි පමණක් බව තේරුම් ගන්නෙ කොහොමද? රාග සිතුවිල්ලක් පහළුනාම රාග සිතුවිල්ලක් වශයෙන් දැනගන්නේ කොහොමද? ඒකට ලක් වෙච්ච තැනැත්තා ගැන හිතන්න යන්නේ නැතිව, නැත්නම් තැනැත්තිය ගැන හිතන්න යන්නේ නැතිව, ඒ අරමුණ ගැන හිතන්න යන්නේ නැතිව මේක සිතුවිල්ලක්. මේකට රාග සිතුවිල්ලක්. හිතේ දේශ සිතක් පහළ වුණාම ඒ අරයා මෙයා ගැන හිතන්න යන්නේ නැතුව, එයා වැරදි මම නිවැරදි කියලා හිතන්න යන්නේ නැතිව මේ ඇවිල්ලා දේශ සිතක් පහළ වෙලා තියෙන්නේ. ඊළඟට හිතේ මොකක් හරි පැටලෙවිල්ලක් ඇති වුණාම ආයෙත් ගිහිලා මොකක් හරි ගැන හිත හිතා සිල්ලර සිතුවිලි පහළ කරගනිමින් ඉන්නකොට මේවත් ඇයි රහුදු සිතුවිලි පමණයි කියලා අපිට ඒ පහළ වෙන සිතුවිලි විනිවිද දැක ගන්න පුළුවන් නම් අන්න අපිට විටින් විට අර සිතුවිලි වලින් තොර තත්වයක්, නිදහස් තත්වයක්, මඤ්ඤණා සමණය වෙච්ච මට්ටමක් අත්දැක ගන්න හම්බ වෙනවා. ඉතින් එතකොට මේ මඤ්ඤණාවන්ගෙන් තොර මට්ටම අපි අතිශය වැදගත් මට්ටමක් වශයෙන්, එහෙම නැත්නම් බොහොම සාධනීය මට්ටමක් වශයෙන්, එහෙම නැත්නම් මේ භාගතුන් වහන්සේ අගය කළ මට්ටමක් වශයෙන් අපි තේරුම් ගන්නත් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් මේකට බය වුණොත්, මේ සිතුවිලි වලින් තොර සිතට අපි බය වුණොත්, සිතුවිලි අත්‍යවශ්‍යයි කියලා හිතුවොත්, මමෙක් මුල් කරගත්ත සිතුවිලි අත්‍යවශ්‍යයි මේ අන්තරේ දුවන්න කියලා අපි හිතුවොත් ඔන්න ඉතින් පැටලෙනවා. අපි මේ රහතන් වහන්සේලා අපි ඉස්සරහා තියාගෙන ආර්ය මහා සංඝරත්නයක් ගැන අපි යම්කිසි ගෞරවයක් පෙරදරි කරගෙන භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියාගෙන යන ගමනකදී ඒ උන්වහන්සේලා ගත කරලා තියෙන්නේ ඒ මඤ්ඤණාවන්ගෙන් තොර සිතකින් නම්, ඒ වගේමයි භාගතුන් වහන්සේ හික්මෙන්න කියලා අවවාද කරලා තියෙන්නේ මේ මඤ්ඤණාවන්ගෙන් තොර සිතක් පැවැත්වීම ගැන නම්. ඒ වගේම මේ මඤ්ඤණාවන් රෝගයක් වශයෙන්, gaduwak වශයෙන්, උලක් වශයෙන් නම් පෙන්ලා දීලා තියෙන්නේ. එහෙමනම් අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්, සතුටටපත් වෙන්න පුළුවන් යම් හෝ අවස්ථාවක, తాවකාලිකව වෙන්න පුළුවන් කෙටි කාලයකට හරි අපේ හිත මඤ්ඤණාවන්ගෙන් තොරව වාසය කළ පාර පරිච්ඡේදයක් අපිට හඳුන ගන්න පුළුවන් නම් අන්න අපිට සතුට වෙන්න පුළුවන්. මේ භාගතුන් වහන්සේ පෙන්නපු ඒ මඤ්ඤණාවන්ගෙන් තොර සිතක් කෙටි හෝ කාලයකට අද්දක්කා කියලා සතුට වෙන්න පුළුවන්. එහෙමනම් පින්වත්නි අපිත් ශක්ති පමණින් අපේ හිතේ මේ මඤ්ඤණා පහළ වෙද්දී ඒවා හඳුනාගෙන ඒවට පැටලෙවෙන්න යන්නේ නැතිව, ඒවට උල්පන්දම් දෙන්න යන්නේ නැතිව, ඒව එක්ක තව තව පොහොර දාන්න යන්නේ නැතිව මමෙක් හදන්න මමෙක් වර්ධනය කරන්න යන්නේ නැතිව ඒ මඤ්ඤණා සමනය කර වූ සිතකින් වාසය කරන්න මඤ්ඤණාවන්ගෙන් තොර වූ සිතකින් වාසය කරන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම යම් මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් උත්සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.